දැන් අපිට තියෙන ප්‍රශ්න වලට තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. කාට හරි කරු ප්‍රශ්නයක් තියෙනවද? අපි පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ ඉන්න කට්ටියකින් අහලා බලමු. කවුරු හරි ඉන්ටර්නෙට් එකේ ඉන්න අයට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? ඉන්ටර්නෙට් එකේ ඉන්න කට්ටියට ඇහෙනවද?
හොඳයි.
හොඳයි. එහෙනම් මෙතන ඉන්න අයට කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
අපි අද මේ සාහනා ඉස්සෙල්ලා ඩිස්කෂන් එකේදී මේ කිව්වා මේ අපේ ඇති කරගන්නා වූ සංස්කාර තමයි මේ ස්කන්ධ මේක. ඒකට එකක් හරි එකම දැන් අපි ආපහු මේක ඇති කරගෙන නැවතත් ස්කන්ධ ඇති කරගන්නවා නේද කියන කාරණේ.
අතීත ස්කන්ධය එක පැත්තක්, දැන් කරන කාර්ය තුල අපි හදනවා එකක්. ඒක හරියට අපි අර චේතනා පරියුක්තාණේ කතා කළේ. අතීත චේතනා පරියුක්තාණය නිසා අනාගත චේතනා පරියුක්තාණේ වෙනවා. මේක රිපීට් වෙනවා. අන්න ඒ වගේ අතීතයේ අපි ස්කන්ධයන් රැස් කරගත්තා. ඉතින් ස්කන්ධයන් රැස් කරගන්නකොට අපි අර විදිහට අර රූපං අත්තිවා සමුනුපස්සති කියන දේ එය කිරීමෙන් මේක සිද්ධ කරගත්තේ. රූපේ මගේ කියලා ගැනීම හේතු කොටගෙන තමයි අපි මේ ස්කන්ධයන් ඇති කරගත්තේ. මේක මමංකාරයක් කරනවා. එහෙම කිරීම හේතු කොටගෙන ඇති කරගත්තා වූ ස්කන්ධය අපි තුල පවතිනවා. ඒ දෘෂ්ටියක් ඇති වෙන්නට ඕනේ. කර්මයක් රකස් වෙන්න ඕනේ. ඒක තමයි නැවත නැවතත් අපි වඩමින් යන්නේ. ඉතින් ඕක ඔය මේ සරි මහරහතන් වහන්සේ පෙන්නනෝනේ අර සූත්‍ර දේශනාවක් තියෙන්නේ මේ හත්තිපදෝපම මහත්තිපදෝපම සූත්‍රයේ. ඉතින්දී පෙන්නනෝනේ මේක අලියාගේ කකුලයි කියලා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන එක අලියාගේ කකුල කියන එක ඒක ගත්ත මේ ඕනම ධර්මයක් මේක ඇතුලේ තියෙනවා. එතකොට ඒ සූත්‍ර දේශනාවේදී සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා මේ අපි ඔය රූපය කියන එක ආපෝ තේජෝ වායු පඨවි කියන ඒ වාරගෙන ඉතින්දි පෙන්නනවා මේ යම් කිසි රූප කොටසක් තියෙනවද, ඒකේ අපි ඇල්මන් තියෙනවද, මේක නිසා අපි ඒ රූප උපාදානස්කන්ධය කියන කැටගොරියකට අපි ඒක දානවා. වේදනාව සම්බන්ධයෙන් යම් කිසි දෙයක් ඇති වෙලා තියෙනවද, ඉතින් මෙතන වේදනාස්කන්ධයට අපි ඒක ඇතුළත් කරගන්නවා. සංඥාස්කන්ධය තියෙනවා නම් ඉතින් ඒක සම්බන්ධයෙන් ඒක බල්ලා විදිහට ඇතුළත් කරගන්නවා. ඉතින් ඕක ගත්තාම ඉතින් ඔතනින් තොරව දැන් රූපයෙන් තොරව අපි දේවලුත් තියෙනවානේ. ඒ රූපයෙන් තොරව දේවල් කියලා කිව්වහම දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ ගේ හදන්න ඉස්සෙල්ලා මෙතන තිබුණේ ආකාශය. මෙතන තිබුණේ ආකාශය. ඕකට අපි ලී ටිකක් ගෙනලා අටවනවා. ලී කැලි ටිකක් කණු අරෝමියෝ කියලා ගහලා ඊට පස්සේ අපි මේකට නමක් දෙනවා, විවාහරයක් කරනවා. මේක තමයි මේ ගේ කියලා. මෙතන ඇත්තම තියෙනවා නම් තියෙන්නේ ස්පේස් ආකාශය කියන එක. ඒතර ආකාශ ධාතුවට අපි ලී ටිකක් ඇටවලා මෙහෙම කළා ගැහුවාම ඕන්න අපි තව නමක් දෙනවා මේක මෙහෙමයි කියලා. දැන් අපිට පේනවාද අපි එකින් එකට එක එක සංඥාවන් ඇති කරගන්නවා. ඒ සංඥාවන් ඇති කළා ඒ සංඥා ස්කන්ධය අපි ඇතුල් කරගන්නවා අපේ සංඥා ස්කන්ධයට. ඔය විදිහට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය මේ විදිහට අපි හදා ඒක කරනවා. ඒකට මෙතෙන්දී අර මෙතෙන්දී හුඟාම තේරුම් ගත යුතු දේ තමයි අර ඒ රූපං අත්තිවා සමුනුපස්සති කියන එක. බුදුහාමුදුරුවෝ ඇහුවානේ මේකෙදි කොහොමද මේ අපේ මේ දේ ඇති වෙන්නේ කියන එක. එතකොට එතෙන්දී පෙන්නවා මේ යාකෝපනසා බික්කවේ සමුනුපස්සනා සංකාරෝ කියලා. මේ සමුනුපස්සනාව තමයි සංස්කාරය. මගේ කියලා ගැනීම උඩ තමයි මේ සංස්කාරය ඇතුළේ. එතකොට අර අතීතයේදී අපි ඔන්න මුසාවාදේ කරා. අර පැතුර බටර් ගෑව වගේ අර රූපේ හොඳට උඩින්නම් පහළට පහළින්නම් උඩට ඉපක ගල්ලා ඉතින් ඒක හේතු කොටගෙන ඉතින් අපි මේ ඩයග්‍රම්ස් වල පස්සේ බලනවා අර ඇති කරගත්තා යම්මාකාරෝ උසාවාදයක් පරුසාවාචයක් පිසුනාවාචයක් නැති කරගත්ත අභිනිවේසයෙන් තින් නම් එකට ඇලිලා ඉන්නවා. ඒ ඇලීම හේතු කොටගෙන ඇති වුණාම දැන් මේ දෙක දෙපැත්ත සම්බන්ධ වෙනවා. රූපයයි මේ ඇති වුණාම සංස්කාර කොටත් දැන් මෙතෙන්දී ඇති කරගත්ත දේ දැන් මගේ මේක නිසා තමයි මගේ මේ ස්කන්ධය මම හදාගත්තේ. මේක තමයි මගේ ස්කන්ධය. මේ ස්කන්ධය රූප කිව්වත් වේදනා කිව්වත් ඉතින් උපාදාන ස්කන්ධයට ඇතුළත් වෙනවා. එතකොට මේ ස්කන්ධය දැම්මම තියෙනවා මේකෙන් ආපහු උත්පත්තියක් ඇති කරගෙන ස්කන්ධය පහළ වෙනවනේ ජාතියදී. ඒ පහළ වුණාට පස්සේ එතනින්ද මම ආපහු මේ කතාවම තමයි කරන්නේ. මේක හරියට අර උදේ මල් අරගෙන වැඩ ගිය කතාවම තමයි. උදේ මල් අරගත්තා වැඩට ගියා. ගිහිල්ලා වැඩ කරා බඩු ටික පටව ගත්තා ගෙදර ආවා. ඇවිල්ලා ඉව්වා. කෑවා. ශරීරය පිරිසුදු කරා මුත්‍රා පිට කරා අසුචි පිට කරා ඕ ටික කරා. කළවිලා ආපහු උදේට ආයිත් මල් අරගෙන ආයන. එතකොට අර එකම දේ තමයි ඉඳ පිට වී යන.
ඒක තමයි එතකොට පංච ඉන්ද්‍රිය කියලා තාපු හැදෙන්නේ අර ওই කණ්ඩායම් පස් බව කියන තැනදී ඒ ඉන්ද්‍රිය අර පරණ සංස්කාරات එක්ක ඉන්ද්‍රිය හැදෙනවා.
ඒ කියන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය ඒක ඒ ඉන්ද්‍රියන් ටික ඉතින් හැදෙනවා. ඉතින් ඒක හැදෙනවයි කියලා කියන්නේ තමන්ගේ මව කුසට ගිහිල්ලා කවුරුවත් හදලා දෙනව නෙමෙයි තමම හදාගත්තා. තමන්ගේ අවශ්‍ය විදිහට කියන්නේ ඉතින් මට ඕනේ හොඳ මේක හදන්න ඒ වුණාට ඉතින් මගේ තියෙන මගේ මේක හදන්න හම්බෙලා තියෙන දැන් බඩුවට හම්බෙලා තියෙන ලී බඩු එන අණුව තමයි බඩුවට ඒක හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. එයාට කබල්ලි නම් හම්බ වෙලා තියෙන්නේ. සල්ලි නැතිකමනේ. සල්ලි නැතිකම නිසා කබල්ලි ඉතින් අරවා ලුණු බෙදලා අරවා මෙම ඒව දාලා හැදුවයි කියන්නේ. ඉතින් එතකොට ඒ හදන බඩුවේ තියෙන්නේ ඒ ක්වොලිටි එක තමයි. ඒ වගේ මේ අපි කබලිකාර ආහාරයෙන් අපි මේ හදාගෙන යන දේ ගත්තාම අපේ ක්වොලිටි එක කුසලයේ නැත්තම් ඉතින් හම්බෙලා තියෙන දේවලුත් ඒ විදියයි. එතකොට ඉතින් අවුරුදු 20 ශරීර හදාගන්නවා 30 ශරීර 40 ශරීර ඉතින් ඒ විදියට ආයු වෙනිය කියන එක ඒ විදියටයි. ආයු සංස්කාරය කියන එක. ඒ අනුව ඉතින් නෑ බලාපොරොත්තු වෙන්නේ හැමෝම බෙස්ට් එක හදන්න හොඳම එක හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉතින් අවක නැත්තම් කරන්න බෑ.
ඒ ඉන්ද්‍රිය කියන එක දැන් ඒ දැන් මම හදා ගන්න ඇහැ මගේ පෙර භවයේ පෙර යම් යම් දේවල් වල සකස් කරා ගත්තා වූ සංස්කාර වල බලපෑම කියන්නේ ස්පර්ශය වගේ දෙයක් ඇති වෙන්නේ ඒ සංස්කාර වල පවතිනා වූ සම්බන්ධතාවයක් තමයි පවතින්නේ.
අර කලින් ගම්බු තමන්ගේ එතනදි දැන් කර්ම ශක්තියනේ බලපාන්නේ. මම සතෙක් මරලා මම ජීවත් වෙන්න නම් මං එයාගේ ආයුෂ මම ගත්තා. සතා මරණ පුද්ගලයා ඒ පුද්ගලයාගේ ශරීරය නැති කළා විතරක් නෙමෙයි එයාගේ ආයුෂත් ගත්තා. දත්තාදානිය කියන එක හිතන් සිද්ධ වෙලා ඉවරයි. එතකොට මේක නිසා මම එයාගෙන් ගත්තේ මොකද්ද? මේකට මගේ විඥානී කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ මමගේ විඥානී කැමති අඩු ආයුෂ කියන දේවල් වලට. එහෙමනම් මම හදනකොටත් මමත් හදන්නේ අඩු ආයුෂ වූ ශරීරයක්. ඉතින් මගේ ඇහැ සම්බන්ධෙනුත් ඉතින් ওই කතාවම තමයි. ඒ විදිහ ඇහැ කනනාසය දිව ශරීරය කියන්නේ ඔයක සම්බන්ධයෙන්. ඉතින් ශරීරයට ගත්තා නම් ඕක ඊටු ඒවත් ඔය විදිහම තමයි. ඉතින් මං කැමති නම් මිනිස්සුක පොට්ට කරන්න. ඉතින් ඒ කියන්නේ මගේ විඥානීය කැමැත්ත තියෙන පොට්ට කරන එක සංස්කාරයටනේ. ඒවනම් මටත් පොට්ට වෙන සංස්කාරයක් ඒක තමයි මට හදන්න බෑ. මගේ ඉතින් මගේ විඥානීය තියෙන ගතිය ඒකයි.
කැමති
දේ තමයි තමයි හදන්නේ. ඒ කියන්නේ මේ විදිහටම තමයි මගේ විඥානි හදන්න පුළුවන් කමක් තියෙන. එතන ඉහට මට යන්න බෑ. පුළුවන් කමක් නෑ. ඒකම තමයි තින් දිගින් දිගටම ගිහිල්ලා තියෙන්නේ. තමන්ගේ අන්තිමට. ඒක ඒකත් එක්ක කරපු අකුසලයේ තියෙනවානේ. තින්ද මේක මික්ෂර එකක් නේ
තියෙන්නේ.
ඒක ප්‍රතිඵලය. වෙන කවුරුවත් දුන්නා නෙමෙයි. කවුරුවත් ගේ හැදුවා නෙමෙයි. තමන්මයි ගේ හදාගන්නේ. තමම්මයි ඒක නැවත නැවතත් පුනු පුනා ඉතින් පතන මේකේ ලොකු දෙය තියෙන්නේ මේ තරම් මේ දුක්ඛ ස්කන්ධයක් තියෙන මේ ශරීරය මේ දෙතිස් කුණුපේ මේ අසුචි ගොඩ අපි පැතුවයි කියන එක තමයි ලොකුම දේ. මේ ශරීරය බලන්න මොන තරම් දොරවල් නමයකින් මේකේ ජරාව පිට වෙනවානේ එක පැත්තක. මේකට කවන්න ඕනි පොවන්න ඕනි නාවන්න ඕනි නිදි කරවන්න ඕනි නිදි කරවලවත් තියන්න බෑනේ මේක හරියකට එක පැත්තකට හිටියොත් ඉන්න රිදෙනවා ඒක ඉදන් රත් වෙලා එපා ඒක හරවනවා වෙන පැත්තකට ඒ පැත්තකට හැරුවට පස්සේ ඉතින් ආපහු ඒක රිදෙනවා එපා අනිත් පැත්තට හරවනවා මේ ඉරියාපතිය කියන එක මාරු කරන්නේ ඇයි කියන එක කල්පනා කරන්නේ නැත්තම් ඔය පිටපොපදේශේ පෙන්නනවා මේ මාර්ගඵලයන් ලබන්න බෑයි කියලා. ඒ කියන්නේ බෑයි කියලා කියන්නේ මේ Tamanට මේ දුකේ තේරෙන්නේ නැහැ දුකේ ඒ තරමට ඒ තරම් සියුම් මේක. දැන් අපි මේ වාඩි වෙලා ඉන්නකොට අපි මේ කකුල නමනවා දිගාරිනවා නේද? ඒ කියන්නේ මේක ඒ තරමට තමයි දකින්නට ඕනේ මේ හැම මොහොතක්ම ওই භාවනාවකදී තමන් ඇවිදිනකොට එනකොට අර ඉරියව් මාරු කරනකොටම මේ කල්පනා කරන්නේ මේ දුක්ඛය තමයි. මේක අපි යන හැටි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි ඇවිදින්න අපි හිතන් ඉන්නේ බොහොම ලස්සනට ඇවිදිනවායි කියලා. පද්දලා ඇවිදිනවා අරව ආදි වශයෙන් හිම කල්පනා කරන්න තියෙන. නමුත් බලන්න මේක ඔය විජේ සූත්‍රය කියලා තියෙන මේක මේ යන්නේ බෙන්ඩින් ඇන් ස්ට්‍රෙචින්. මේක නමනෝ දිගාරණ හරි කැතයි අතරම කියනවා. කෙනෙක් බලාගෙන ඉන්නවා නම් අර සතෙක් යනකොට නම් ඌට කියනවා නේ මූ මෙහෙමයි යන්නේ කියලා. බල්ල කකුල් හතරේ මෙහෙම යනවායි කියලා. තමන්ගේ ජීවිතේ බලන් ඇවිදින විදිහ හරිම කැතයි. ඒ කියන්නේ වෙන ක්‍රමයක් නැහැ නේ. නමනෝ අධිකාරිනෝ. කොහොමයි යන්නේ? සතෙක් ඕක කරනකොට අන්න ඌ ගැන හිනහ වෙනවා. මාන්නී කියන්නේ යන්නේ ඒක. තමන් කරනකොට තමන්ගේ මාන්නී හැටියට මේක පේන්නේ නැහැ. රාතන් වහන්සේලාට පේන. මේ ජීවිතේ මේකයි කියන්නේ. මේක මෙයා අල්ප ආයුෂ තියෙන කිසිම වැඩගම් කරන්නේ නැති ජීවිතයක් මේ ගත කරන්නේ. මේ බැලුවා මේ ආහාර කවනවා, ඉතින් මේක පොවනවා, මේවා කරනවා. ඉතින් රසයක් කියලා හිතුවත් මේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් විතරයි. එතනින් පස්සේ මොකුත් නැහැ නේ. එතනින් පස්සේ දැන් අපි ඊළඟට බලනවා ඔගේ ආහාර පටිකුලතා සංඥාව එහෙම. දුක්ඛයම තමයි. හිතන්න තියෙන්නේ මේකේ දුක්ඛය වෙන මොකක්වත් නැහැ. ඉතින් අර කාමයේ නිසා මේක වැහිලා තියෙනවා. මිනිස්සුන්ට හිතෙනවා මේකේ සැපක් තියෙනවායි. කල්පනා කිරීමක් තියෙනවා මේ විදිහට. ඉතින් මෝඩකමම තමයි තියෙන්නේ වෙන මොකක්වත් නැහැ. දැන් අපිට දැන් ප්‍රශ්න නැත්තම් අපිට පුළුවන් මේ ඊළඟ කොටසට අපි යන්න. ඊළඟ කොටස පුළුවන් තරමක් කර අපිට ඉවර කර තැහැකි නේද? ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න. මොකද සාකච්ඡාව යනකොට ප්‍රශ්න අහන්න එපා. මොකද ඒක ඩිස්ටර්බ් වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොලේක ලියා ගන්න. මේ දේ
සතෙක් මරණ කෙනෙක් හරි නැත්නම් හිංසාවක් කරන කෙනෙක් හරි එතන කිතන්නේ අනුන්ට මේ දේ වුණාට කවන්නේ නම් මගේ ජීවිතේ කා කියා ගන්න ඕන කියන කැමැත්ත තියෙනවා නේද? එතකොට
දැන් තමන්ගේ තින් භවයේ තමන්ගේ එක්සිස්ටන්ස් එකනේ කල්පනා කරන්නේ. මගේ ජීවිත පැවැත්මට අරු මලක් කමක් නැහැ කියන එක. ඒකනේ කල්පනා කරන්නේ. ඉතින් ඒක කල්පනා කිරීම ඉතින් සම්පූර්ණයෙන් වැරදිනේ. තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්නේ දැන් ඒ සතා කැමති නැහැ නේද ඒ සතාව මරනවා කියන එකට. එතකොට දැන් තමන් කල්පනා කරනවා මේ විදියට. මාව කවුරු හරි මරනවා නම් මං කැමති නැහැ වගේ මමත් අර සතාව නොමරා ඉන්නට ඕනේ. නොනසා ඉන්නට ඕනේ. අරයගේ தත්තේ මම මේ පැත්තට දාගන්න ඕනේ. දාගෙන තමන් ඒකෙන් අයින් වෙන්න ඕනේ. කිසිම හේතුවක් උඩ සතෙක් මරන්න බෑ. කිසිම හේතුවක් උඩ තථාගතයන් වහන්සේ කියන්නේ කිසිම හේතුවක් උඩ තතේ මරන්න බෑ. ඒ සතා මරනකොට ඒ සතාවෙන් කීයක් ගන්නවද අපි? උගේ මස් ගන්නවයි කියලා හිතාගෙන ඒ කරන්නේ. ඒ ආයුෂ ගන්නවා. ඔක්කොම දේවල් ගන්නවනේ. ඉතින් ඊට පස්සේ Taman තමයි ගරා ගන්න. Taman මේක ගලයි කියන එක කවුරු හරි ඊළඟට ප්‍රඥාවන්තයෙක් ඇසුරු කරනකොට ඒ ප්‍රඥාවන්තයා කියනවා නම් මේක මේ හරි වැරදියි කියලා අන්න ඒ වෙලාවට Taman තැවෙනවා. Taman පුදුමාකාර විදියට තැවීමක් ඇති වෙනවා. මේ කාගේ හරි වචනයක් ඇහෙනකොට දැන් ඉතින් මස් කඩකාරයෙක් ගත්තොත් එහෙම ඒ බුච කියන මිනිස්සයව කාට හරි එයා ඒ සතාව මරණ වෙලාවේදී යාට එතන තියෙනවා. ඉතින් ඒ සතා දඟලනවා ඒ ඔක්කොම පේනවා. ඊළඟට ඊට පස්සේ මේ මිනිස්සයා ගමේ යනවා නම් අර මිනිස්සු කියන්නේ අන්න බුච. ලංකාව එහෙමනම් පොඩි ළමයින් එහෙම ගේ ඇතුළට ගන්නවා ඒ බුච යනකොට. මන් දන්නේ ඔගොල්ලෝ දන්නවද කියලා එහෙම කරනවා. ඒ කියන්නේ පෙන්නන්නවත් කැමති නෑ අම්මලා ඒ වගේ මිනිස්සෙක්. ඒක ඕවා ඇහිනවා. ඒ ඇහින කොටත් එයාට එහෙමයි. කතා වෙනවා. කතා වෙනකොට ඇහින කොටත් එහෙමයි. එතකොට මේ මිනිස්සයාට බුදු ආපි ඔය පොටාලි සූත්‍රය බලනවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ කාමයේ ආස්වාදයේ කියන එක මස් කට්ටකට උපමා කළා. මස් නැති කට්ටකට. ඒ බුචට එච්චරවත් නෑ සැපක්. මොකද මේ මිනිස්සයාට අර කියන එයාට එයා බණින එක එයාට එයා අවමන් කරගන්නවා. මම මෙහෙම දෙයක් කරා, මම මේ පාපී පුද්ගලයා, මම මේ වගේ දෙයක් කරයි කියලා. පිට මිනිස්සුත් එහෙම කියනවා, මෙයත් එහෙම කියනවා. ඉතින් ඒක හරි විශාල විදියට. එතකොට තමන්ට ඕනී කියලා මගේ පැවැත්මයි කියලා නෑ. මොකද්ද මගේ පැවැත්මයි කියලා මොකද්ද පවත්තන්න හදන්නේ? අසූචි ගොඩක් පවත්තන්න ওই තරම් මේ සත්තු මර මර ඉන්න ඕනේද කියන එක. ඊට වඩා හොඳයි මම මැරලා යන්නේ කියලා හිතා.
හරි දැන් අතරද්දකින් හෝ නොදැනුවත්ව හෝ සතික් කරුණා කොහොමද ඒකේ
විපාකේ? ඔව් ඉතින් අත්‍යරද්දකින් ඒ කියන්නේ තමන් කරේ කල්පනා කරේ නෑ නේ මම සතා මරනවා කියලා චේතනා හම්බෙක වේ කම්මං වදාමි. චේතනාව අනුව තමයි කර්මය තියෙන්නේ. ඉතින් මේ හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. අපිට වළක්වා ගන්න පුළුවන් දේවල් තියෙනවා. වළක්වා ගන්න පුළුවන් දේවල් අපි වළක්වා ගන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. ඔය මේක තියෙන්නේ මිලින්ද ප්‍රශ්නේ. ඒ හාමුදුරු නමකට වස වීදුරුවක් හම්බ වුණා. වීදුරුවක් ඩ්‍රින්ක් එකක් හම්බ වුණා. ඒ ඩ්‍රින්ක් එක හම්බ වුණාම මේ ඩ්‍රින්ක් එක හාමුදුරන්ට බොන්න ඕනි කම නැති නිසා අනිත් හාමුදුරන්ට දුන්නා. දුන්නාම ඉතින් ඒ හාමුදුරු ගිහුවා හාමුදුරු ගිල්ල මලා. මරුවාම ඉතින් ගිහලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා මේකේ මේකක් තියෙනවද කියන එක. බුදුහාමුදුරු කිව්වා තමා දන්නේද කියලා මේක වසයි කියලා නැති ඒ කිව්වා. ඒක නෑ කිව්වා. ඊට පස්සේ තවත් එකක් තියෙනවා මේ හාමුදුරු නමක් ගියා ගෙදරකට. ඒ ගෙදරකට ගිය වෙලාවේදී ඒ ගෙදර සුදුරෙද්දක් දාලා තිබුණා. ඉතින් ඒ හාමුදුරු ඒ සුදුරෙද්ද උඩ වාඩි වුණා. හැබැයි ඒ රෙද්ද යට හිටිය බබෙක්. බබා මලා. බබා මලායින් පස්සේ බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා ඇහුවා මේකේ. ඇවතක් වුණාද මේකයි කියන එක. බුදුහාමුදුරු කෝ කියලා. අහලම වාඩි වෙන්න ඕනි කිව්වා. අසාම වාඩි වෙන්න ඕනි කියලා කිව්වා. එතකොට මෙතනින් අපිට හොඳට පේනවා තථාගතයන් වහන්සේ පෙන්නවා Tamanට යමක් වළක්වාගත හැකි නම් අපි ඒක වළක්වා ගන්න ඕනි කියන එක. අපි ඒක වළක්වා ගන්න පුළුවන් දේවල් තියෙනවා. අර අහලා මෙම කරා නම් මේ ප්‍රශ්නේ නෑනේ. ඒ වගේ සතෙක් මැරෙනවයි කියලා දැනගෙන දැන් අමුතු මම පොළොව හරනවා කියලා. එතකොට මම පොළොව හරනකොට මම දැනගන්න ඕනේ පොළේ පණුව ඉන්නවයි කියලා. ඕක දන්නවා. පොඩි ළම හිටන් දන්නවා. එතකොට මම මේක කල්පනා කරලා තමයි මම මේක කරන්න ඕනේ. මේක කරමින් මට මේක වළක්වා ගන්න පුළුවන් නම් මම මේක වළක්වා ගන්නවා. අන්න ඒක. ඒ විදිහටයි ඒකේ තියෙන්නේ. ඒකට ඒ කර්මයේ ඒක තියෙනවා. සම්පජානව දැන් ඔතන අන්තිමට ඉතින් මම නොදන්නා කියලා කිව්වම් පෙලක් කියලාට සම්පජාන බොරුවක් කියනවානේ. ඒ සම්පජාන බොරුව කියන එක බොහොම දරුණු. මේක දැනගෙන කියන මේක. මේක අර තමන්ගේ ප්‍රයෝජනෙ සඳහා මේව කරනවා. ඒකට ඒක නිසා අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ. මේ කූඩු හදාගත්තට පස්සේ ඉතින් ওই දුක්ඛස්කන්ධයේ වැලට එක්කහුවලා තියෙනවා. මේක අනිවාර්යෙන්ම තියෙනවා. අර ඉතින් ප්‍රශ්න දෙකෙම පේන්නේ ඉතින් මගේ පැවැත්ම කියන එකනේ කියන්නේ. ඉතින් මම කියලා එකක් හදාගෙන ඒකයි මම මේ කතා කරන්නේ. මම මගේ රූපේ, මගේ වේදනාව, මගේ සංඥාව, මගේ සංස්කාරය. මගේ කියලා එකක් හදාගෙන ඒක උඩ දැන් මම කියනවා මේක පවත්තන්න ඕනි කියලා. මේක කියන්නේ මමම තමයි. මේ සංස්කාර ස්කන්ධයෙන් හදන්නා වූ විඥානීය විසින්ම තමයි මේකත් අපිට කියන්නේ. ඉතින් මේක උඩ අපි මේ වගේ දේවල් කර කර ගමන් කරනවා. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ මේක තථාගතයන් වහන්සේ මේ දේවල් කිව්වා. ඉතින් අපි දැන් මෙහිමයි කියලත් ගමනක් නොගෙයින් ඉන්නත් ඒවත් ඔක්කොමත් එහෙමත් බෑනේ නේද? ඒකට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්න හරි ඇවිදින්න ඒක සිද්ධ වුණා. එතකොට ඒක වළක්වා ගත හැකි දේවල් තමන් වළක්වාගෙන ඒ ගමන් කරන දැන් කිනුක අපි පරිස්සමින් අපි බිම බලාගෙන යනවනම් අපිට ගුමු බිම බේරන්න පුළුවන්. අපි කතා කර කර යනවනම් කාත් එක්ක හරි කියෝ කියෝ යනවනම් ඒක ගැන මේකක් නැතුව ඒක නිසා සතා මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සම්පජානකාරීත්වයෙන් යුතු අපි ගත කරනවනම් අපිට මේක මේව කර ගන්න පුළුවන්. ඉතින් තමන් නොදැන කරයි කියන දේවල් වල ඒකේ මේකක් නැහැ. අපි දැනගෙන කරනකොට ඒක තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ලොකු සතෙක් හිටියයි කියලා හිතන්නකෝ. මොකද කරන්නේ? නවත්ත ගන්නවා. ඇයි ඒ? තමන්ගේ වාහනේට ඩැමේජ් වෙනවානේ. එතකොට ඒක කල්පනා කළා කොහොම හරි කරන්නේ. ඒ වගේ අපි පුළුවන් තරම් මෙයා වෙන්න ඕනේ. තේ බුදුහාමුදුරුවෝ ඒකනේ වාහනවල ගියේ නෑ. බුදුහාමුදුරුවෝ පයින්මයි මේ අපේ මේ වේගය වැඩි වුණාම නේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. අපේමයි වැරද්ද. බුදුහාමුදුරුවෝ කිව්වේ ආරණ්‍යට යන්න, රුක්මූලට යන්න, ශුන්‍යාගාරයට යන්න කියලා කිව්වා මිසක් වාහනයකට ගල වලට යන්න කිව්වේ නැහැ. ඉතින් අපේ කර්මය අපි විඳින්න වෙනවා. මේක තමන් තේරුම් ගන්න ඕනේ. මේ කර්මය මට විඳින්න වෙනවයි කියන්නේ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඔව්. ආමුදුරුවන්ට තහනන්නේ පොළොව හරන්න. ඒක ඒකයි. පොළොහරනයි කියන එක ඒක තහනම් ඒක ඒකේ ප්‍රශ්නේ තියෙන.
දැන් ඒ වගේ දේවල් වලදී මට හිතෙන්නේ දැන් අපි දැනට ඔයගේ ලොකු පරපතල දේවල් ගැන හිතලා මම පෞසලී මේ පසට යන නරකයි. මම හිතන්නේ අපි දැන් ධර්මයේ යනකොට Tamanට හැංගෙනවා මේක මරු කළ යුතු දෙයක්ද නැද්ද කියලා. ඒකට අන්න ඒ වෙලාවෙදී ඒක අතාර කරනවා. දැන් මොකක් අතරින් ගිහිල්ලා දැන් මම ආනේ කොහොමද කියන්නේ නැහැ. කියන්නේ දැන් නැහැ. ඒ හින්ද දැන් මේ ධර්මයේ පැත්ත මම මට ඒක මතක නම් මේ දැන් සති දවස් 3-4 ඉස්සෙල්ලා මගේ සිඩ්නිය අලුත් කතා කරාම යාකෝ මේව තියාගෙන අපිට ජීවත් වෙන්න බෑ කියලා මේ ධර්මයත් එක්ක ධර්මයයි මේ හස්සාවේ කරන්න බෑ කිසි මං කෝ කලබල වෙනවා. මේ ඔය දෙක පටලවා ගන්න එපා කියලා දැන් මෙතනත් ඔය ප්‍රශ්නයම දැන් අපි හරියටම දැන් ඔක වැරදියට ගත්තොත් ඒක කාර් එකේ ප්‍රශ්නේ. ඊට දැන් මේ ධර්මයේ මට කරන්න බෑ වැරදට යන්න. දැන් කාර් එක කරනවා. ඉතින් මං කියන්නේ ඒ වගේ දෙයකට අපි මේ කලබල වෙන්න නැරකයි අපි යනවා. අපි යන දෙක වෙලාවක අපි තුන් අපි ඔය කියන අරහත්ය හරි ඒ தත්ත්වේ වෙනකොට අපිට ප්‍රශ්න හතර කරන්න පුළුවන්. දැනට
පරිසරික කුසලයේ කුසල විපාකයේ තියෙනවා. අකුසලයේ අකුසල විපාකයේ තියෙනවා. කුසලයේ කුසල විපාකයේ හරි අධිකයි. අකුසලයේ පොඩි. කුසලයේ විශාල නිසා තමයි කෙනෙකුට කුසලයේ බෙදා ගන්න පුළුවන්. අනුමෝදන් වෙන්න කියන්නේ. අනුමෝදන් කරන්න පුළුවන්. අකුසලයේ ඇවිල්ලා කුඩයි. ඒක නිසා ෂෙයා කරන්න බෑ. තමම විඳින්න ඕන. එතකොට දැන් අපි හිතමු මේ ධර්ම සාකච්ඡාවට එන්න කාර් කෙලවලා ඒකේ කුසලයේ ඇති වුණා නම් ඒක විශාල වූ කුසලයක් තියෙනවා. එතකොට මෙතින්දී පිටත් වෙන්නේ මං සතා මරනවා කියලා හිතාගෙන නෙමෙයි මේකට යනවායි කියලානේ. බුදුහාමුදුරුවෝ ඇවිදින්නේ ධර්මයේ දේශනා කරනවා කියලානේ. ඒක බොහොම විශාලයි. එතකොට අර පැත්ත බොහොම කුඩා මේ පැත්තෙන් ගත්තාම. එතකොට මේ දෙකේ වෙනසක් තීරුම් ගන්න ඕනේ. කුඩා එකයි ලොකු එකයි කියන එක. එතකොට අර මේ අකුසලයට වඩා මෙතනින් කරගන්නා කුසලය මාර්ගඵල චිත්තයක් ඇති කරගත්තා නම් ඉතින් භවහතකට ඉවරයි. මේක කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අනන්තව කාලයක් ජීවත් වෙනකොට සත්තු පීදෙන මරයිද කියලා හිතන්න බලන්න. ওই විදිහටම. මේක. එතකොට මෙතනින්ම මේක අඩුවෙන්න ඉතින් 7යි. ඉතින් ඒ තවයි එපාර 1යි 2යි ওই විදිහට බස ගන්න පුළුවන්. 2යි ওই විදිහට කියලා නේද? කියන්නේ ඒකයි. හැමෝම මේ සෝවාන් ඵලයකට උත්සාහ උත්සාහ කරා නම් ඒක නිසා ඒක එවෙන් වෙන්න පුළුවන්. ඉතින් අර පද්මසිරි කිව්වා වගේ මේක කොහොම හිතන්න එපා ඔක්කොම එක පාට අතාරින්න පුළුවන් වෙයි කියන එක. ප්‍රමාණිකූල ඒ මේ මාර්ගයේ ගමන් කළා අරියට මග වඩලා ඒකෙන් තමන් දිකට මේ ගමන් කිරීමෙන් මේ මාර්ගඵල චිත්තයෙන් ඇති කර ගැනීම මේ සංසාරයකට කරගන්නවා ඇර මම කොච්චර සීලයක් කෘත්‍යයක් රැක්කත් මම සතෙක් මරන්නේ නැහැ ඒක නිසා මම මෙතනින් ගෙලියට බහින්නේ නැහැ කණ්ඩාම් වෙන්නේ නැත් ඒකින්ද මම කන්නේ නැහැ එහෙම කියලා හිතුවයි කියලා මේක ඉවරයක් වෙන්නේ නෑ. මොකද තමන්ගේ දෘෂ්ටිය තියෙනවා. ඒක නිසා ගිහිල්ලා වෙන තැනක ඉපදුනත් ඉතින් දැන් අපි හිතමු ගිහිල්ලා ඉපදෙනවයි කියලා වෙන ලෝකයක මේ බ්‍රහ්ම වර්ල්ඩ් එකක නේ බ්‍රහ්ම ලෝකයක ඉපදিলা ඉතින් ඒක සත්තු මරන්න මුකුත් ඕනේ නෑ. එතන තමන්ට ජීවත් වෙන්න පුළුවන් ඒතන. එතන ටිකක් කල් හිටියාම පහු මෙතෙන්ට එනවා. මොකද මේක කාලා පුරුදුල දැන් අරකෙත් ඉඳලා ඇති වෙලා දැන් ඒකේ ඉඳලා බොහෝ කාලයක් රූපේ නැතුව ඉඳලා ඇති වෙලා ඊළඟට රූපේ හොයාගෙන ඉන්නවා. ඒතර මේක කවදාහරි මේ රූප වේවා වේදනා වේවා සංඥා සංස්කාර විඥාන වේවා මේකේ සමුදය අස්තංගමී කියන එක දැනගෙන ඒ පුද්ගලයා මේ මාර්ගචිත්තය ඵලයක් ඇති කරගෙන මේක ඉවර කරනවා ඇරෙන්න වෙන කිසියම් ක්‍රමයකට මේක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ මොන සීලය රැක්කත් මොන උතේ දැක්කත් ඒක ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තමයි සෝවාන් ඵලයක් තිනකොට නැති වෙන්නේ. එතකොට අර සීල වෘතයෙන් මේක කරන්න බැහැයි කියන එකත් තේරුම් ගන්න ඕනි. කොච්චර සීල් රැක්කත් මේක ඉවර කරගන්න බෑ. සීලය හොඳයි ප්‍රයෝජනවත් වෙනවා. ඒක ඒ දැඩිව ගත්තොත් මේක උපාදානීයට යනවා. මේක සීලබ්බත පරාමාසය වෙලා ඒක සිද්ධ වෙනවා. එතකොට ඒක නිසා ප්‍රමාණයකට ඒක කරගන්න දැනගන්න නිතරම දැනගන්න අකුසලයේ අකුසල මේ විපාකයේ තියෙනවා කුසලයේ කුසල විපාකයේ තියෙනවා මට මේක විඳින්න වෙනවායි කියන එක තේරුම් ගන්න.
දැන් අපි තියෙනවා අපි ගොඩක් වෙලාවට අපි දැන් සත්තු මරන්නේ නැහැ කියලා කිව්වට අපි දැන් අපි ආහාරය නිසා අපි බිත්තර කඩන්න සිද්ධ වෙනවා බිත්තර තම්නවා අපි දැන් යම් වෙලේ මේකුවත් දැන් හවස උදේ දැන් දවස ගැන මෙනෙහි කරනකොට අපි පාටිසිවිලේ වැක්ක අධය කියන එක හිතනකොට එක දවසක මට ඒක මතක් හිතුණා
අපි මේක නොදැනවත සියුම් විදිහට දැන් අපි හිතන ප්‍රාණඝාතයක් කරනවා නේද කියන එක ඉගෙනමද
ඔය ඉතින් මෙහෙමයි දැන් ඔය මේ හුඟක් ගලට ඕගොල්ලෝ ගන්න බිත්තර වල ජීවි නැහැ සුපර් මාකට් වල දාලා ඒ සීතල කරලා එහෙමනේ තියෙන්නේ ඉතින් ඒවයි ගත්තාම ඉතින් මැරිච්ච කුණක් තමයි ඒවයි එහෙම තියෙන්නේ ඉතින් මේ අර කුකුළු එහෙම දාන්නෙත් නැහැනේ එතකොට ඒක නිසා තමන් හරියට දන්නේ නැහැ තමන්ට ඒ ප්‍රශ්නේ තියෙනවා නම් ඉතින් මම කල්පනා කරනවා මේක ගැන තමන් එහෙම කල්පනා කරනවා නම් ඒක එහෙමයි කියලා තමන් ඒක නොකර ඉන්න ඕන අන්න ඒකයි විතරේ පැත්තකට දාන්න මේ ඔය බ්‍රොකොලි කෑල්ලක් හරි මොන හරි එකක් කාලා ඉන්න මොකද්ද ඔය තරම් හොයන්න දෙයක් නැහැ ඒක හිත හිතා ඉදියොත් භාවනාව කියන එක වැඩෙන්නේ නැහැ එතකොට ඒක නිසා භාවනාවට බලපාන්නා වූ ඕනම දෙයක් තියෙනවද ඒක අපි අයින් කරගන්නවා ඒකයි දැන් මේ ප්‍රශ්නේ තියෙන නිසානේ අහන්නේ එතකොට ඒක භාවනාවේදීත් කල්පනා වෙනවනේ එතකොට ඒකයි ඉතින් මේ විදිහට ඒක අයින් කරලා දැම්මහම එතනින් ඒ ප්‍රශ්නේත් ඉවරයි මේ ජීවිතේ පටන් පවත්වන්න මේ තරම් මෙහෙමුණ මොකද්ද කියන එක බලන්න. ඉතින් ඕක කරලා අන්තිමට කරන්නේ මොකද්ද? අසුචි පිට කරන එක. ඉතින් ඕකට ওই තරම් මහන්සි වෙන්න ඕනේද මේ කියලා කල්පනා කරනවා. ඒක. ඉතින් කන්තුනේ
විඥානි සංස්කාර විඥානෙක සමුදය ස්ථානයේ භාවනාවට කොහොමද
බලන්නේ? සංස්කාර විඥානේ සමුදය ස්ථානයේ බලන්න භාවනාව ගොඩක් දියුණු වෙන්නට ඕන. රූපේ පුළුවන් පහසුවෙන් බලන්න. වේදනාව පුළුවන් පහසුවෙන් බලන්න. සංඥාව ටිකක් අමාරු වෙනවා. ඒකට සමාධියක් ඇති වෙන්න ඕන. සමාධියක් ඇති වෙනවා. ඊට පස්සේ මේ සමාධියක් ඇති වෙලා තියෙනකොට දැන් සංස්කාරස්කන්ධේ සාමාන්‍යයෙන් තියෙනව මුසාවාද, පරුසාවාච, පිසුනාවාච කියන දේවල් නම් අපි මේ ඉදිරියට සාකච්ඡා කරනවා කොහොමද ඒවා ඇති වෙන්නේ කියන එක. එතකොට ඒකේ සමුදය අපි බලනවා සංයෝජන පැත්ත ඇති වෙන විදිහ අපි බලනවා විඥානී බලන්න නම් සමාධිය හොඳට යන්න ඕනේ ඒ කියන්නේ දැන් රූප කොටස සම්බන්ධයෙන් ගත්තාම කෙනෙක්ගේ රූපය හා සම්බන්ධව අපිට සමුදය අස්තංගමේ පේනවා වේදනාවේ කොහොමද කියන එක මම පතනවයි කියන එක ඒ පැත්තෙන් ඒක අපිට පේනවා දැන් අපි ওই දෙකෙන් තොර වූ තිබෙන්නා වූ කොටසක් අපි හිතන්න ගත්තොත් විඥානි මොනවද කියලා හිතලා බලන්න. දැන් රූප කොටස හා සම්බන්ධයෙන් විඥානයේ සමුදයක් අස්තංගමයක් අපිට බලන්න පුළුවන්. අපි දන්නවනේ මේක මේකයි කියලා මම රූපයක් කියලා මම දැනගන්නවා. රූපයයි කියලා මගේ ඇති වෙනවා නම් විඥානයක් විඥානාති කියන එක ඇති වෙනවා නම් මම එතෙන් දන්නවා ඔන්න මේ කතාව විඥානේ හරිද මගේ මේක. ඔයමෙන් තොර වූ කොටස තමයි මේක බලන්න ඕනේ. මොකද අර මුලදී අපි ඒ විඥානේ රූපය හා සම්බන්ධව විඥානීය කතා කරනකොට ඇත්තෙම කියනවනම් අපි කතා කරන්නේ රූපයමයි. මේක උසයි, පළලයි, දිගයි, මහතයි, බිත්තරේ, කුකුලා ඉන්නවද ආදී වශයෙන් ඒක කතාවනේ අපි මේ කියන්නේ නේද? එතකොට එතන රූපයමයි. එතකොට විඥානීයට බලනකොට ටිකක් භාවනාව දිනු කළා තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ සමාධියේ හොඳටම ගිහිල්ලා 6 වෙනි ධානයේ 7 වෙනි ධානයේ යන්නේ හිම තත්වෙට ගිහිල්ලා දැන් ওই තතලකන් වහන්සේ පෙන්වන්නේ 6 වෙනි ධානයට ගිහිල්ලා දැන් මුලින් රූපය අයින් කරා. ඊට පස්සේ ආපෝ තිජෝ ආයු පටවි කියලා. ඊට පස්සේ ආකාශයට ගියා. ආකාශ සංඥායතන. ආකාශ සංඥායතනට ගිහිල්ලා දැන් මේක හොඳට පවත්තලා ඊට පස්සේ ඒකෙන් උත්හා පැත්තට ගිහිල්ලා විඥානායතනට ආ. විඥානායතනට ඇවිල්ලා දැන් මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විඥාණය මම මොකද්ද දැනගන්නේ? මම දැනගන්නේ වේදනාව. සුඛයි කියලා දන්නවා. දුකයි කියලා දන්නවා. දුක්ඛම සුඛයි කියලා දන්නවා. මෙහෙමයි කියලා කල්පනා කරලා මේ වේදනාවත් මේකේ සමුදයක් තියෙනවා. මේ වේදනාව ස්පර්ශය හේතු කොටගෙනයි ඇති වෙන්නේ. හරියට ලී කෑලි දෙකක් එකට ඇතුළුවාම ගින්දරක් හට ගන්නවානේ, රස්නයක් හට ගන්නවා. අන්න ඒ වගේ ඒ වී කෑලි දෙක අපි ඈත් කරයින් පස්සේ මේකේ රස්නය මේක නැති වෙලා යනවා. අන්න ඒ වගේ මේ වේදනාව කියන එක ඇති වෙනවය මේ විදිහට නැති වෙනවයි කියලා තීරුම් ගැනීම හේතු කොටගෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ විඥානිනත් ඉක්මවල ඒ සංඥාව தത്വෙට යන්න හත්වෙනි ධානී தത്വෙට දක්වා යන්න පුළුවන්කම ඇති වෙනවා. අන්න ඒ හරියට තමයි මේ භාවනාව හරියට කෙරෙන්නේ. ඉතින් චිත්තානුපස්සනාව කරනකොට ඔහුගේ සෑහෙන ප්‍රමාණයක් කෙරෙනවා. අපි ඒක ඒ විදිහට අපි ඒක ගමන් කරනවා සෑහෙන දුරකට පස්සේදී. ඉතින් මේ අපි බලනවා කොහොමද මේ චිත්තයන් ඇති වෙන්නේ, රාග සහිත සිත, ද්වේෂ සහිත සිත, මෝහ සහිත සිත වශයෙන් බලමු. ඒක බලලා ඒවා ඉක්මවලා යන්නේ කොහොමද කියන එක. එතකොට එතන සමුදය අස්තංගමේ අපි භාවිතා කරනවා මේ අපි අභිනන්දති අභිවදති කියන ක්‍රමයටම නෙමෙයි. හැබැයි උත්තරේ එකයි, ක්‍රමයේ එකයි. නමුත් ඒක බලන්න ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් කරනවා. මොකද මේ මේ Tamanට පුළුවන් කමක් නැහැ ඔය විඥාණයන් හැදෙනකොට ඒ පතයන් හරහා හැදෙන්නේ. අපේ දැන් වතුර තියෙනව නේද? දැන් ওই පාරවල් හැදිලා තියෙනවනේ, ගඟ ගලාගෙන බැහැලා අරව මේ වෙලා වතුර ටිකක් දැම්මහම ඒ පාර දිගේ යනන්නේ. අන්න අපේ තියෙන කර්මපතයන්. ඒ අපේ කර්මපතයන් හරහා දුවලා දිල්ල තමයි මේ විඥාණය හැදෙන්නේ. එතකොට ඒ විඥාණයෙන් හැදෙන මේ පතයන් හරියම මේ දරුණුයි බැලුවහම සියුම් එක එක විදිහට යනවා. වතුර යනකොට අර එක පාරකට නෙමෙයි යන්නේ නේද? එතකොට මේ පාර ඒ තමන්ගේ පෙර පුරුදු කරලා තියෙන අනුව අපි මහදපු පාරවල් අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් මේ පාරවල් බලන්නකින් තව ධර්මයේ තව චුට්ටක් අපි ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ රූපයයි වේදනාවයි සංඥාවයි කියන ප්‍රමාණය දැනට බලන්න. අපි පස්සේ භාවනාවලදී යම් ප්‍රමාණයකට ඒක එනවා. මේ වැඩසටහන ඇතුළතදී මේක කව වෙනවා.
ලෞකික සංඥාව අන්තිමට බලනකොට මේ දැන් අර ධානයේදී සංඥාව කියන්නේ අර එකිනෙක සංඥාව බලන එකද නැත්නම්?
ඔව්, ධානයේදී සංඥාව බලනකොට අපි සුඛේ විතරක් නෙමෙයි අපි අපි ප්‍රීතිය සහිතව එතන වේදනාව ඇතුව එහෙම බැලීමකුත් තියෙනවා. එතින්දි අපිට ඒ කියන්නේ රූපයෙන් තොරව මට දැන් වේදනාවක් තියෙනවයි කියන එක යම් ආකාරයකට එනවා. ප්‍රීතිය සහිතව තියෙනවා කායික වශයෙන් තියෙනවයි කියලා. ඊට පස්සේ දැන් මම මේ කය විතුවල මම සුඛයට යනකොට මම කියනවා මට දැන් මේ කයේ කතාවක් නෑ, මට දැන් සුඛයක් තියෙනවා. ඒ සුඛයේ සහිතව මට දැන් මම කතා කරනවා එතනත් වේදනාවකුයි සංඥාවකුයි දෙකක් කතා කරනවා. ඊට පස්සේ මම කියනවා මේ වේදනාවත් මට එපයි කියන කතාවට ගිහිල්ලා අපි ආපහු එතනත් සංඥාවක් අපි කතා කරනවා. අරකත් ඉක්මවල. එතකොට දැන් අපිට පේනවා මේ සියුම් වෙනකොට නාම කොටස ගැන බලනකොට අපේ මේ ධානයන් තියෙනට ඕනි අපි මේ කතාව කරන්න. නැත්තම් අමාරුයි. එතකොට මේ ධානිය කියන එක අපිට භාවනා කරන මොහොතේදී මේක කරන අවස්ථාවේදී තමයි ම ඇති වෙනවා. අපි කියන්නේ නැහැ මේ දැන් ධානියයි කියන ඒවා මේ හුඟා දෙනෙක් වරාදවා වටහාගෙන තියෙනවා. මේකෙන් කියවෙන්නේ නැහැ මම මේ මෙතෙන්ට ගිහිල්ලා එකකට අල්ලලා මම මෙහෙම අල්ලගෙන ඉන්නවා කියලා. එහෙම තත්ත්වයක්වත් තියෙනවා ඉහළ තත්ත්වයේදී. මෙතනදී අපි මේ මාර්ගඵල මාර්ග චිත්තයන් ඇති කරගන්න විතක් විචාර සහිතව තමයි ගොඩාක් දෙනෙක් කරන්නේ. ප්‍රථම ධානය තියෙනවා නම් ඒ ප්‍රමාණය ඇති. ඒ කියන්නේ මේ 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 මේවා කියන්නේ ප්‍රථම ධානය රහත් වෙන්නත් පුළුවන්. ඒ විදිහට මේ தത്വෙට තියෙන අභිධම පිටකේ පෙන්නනවා මේ විදිහට. මේ බුදුහාමුදුරන්ගේ බණ අහගෙන ඉන්නකොට සරියුත් මහරහතන් වහන්සේ රහත් වුණේ දීඝංග සූත්‍රේ මතකද නේද? පවංග ගහ ඉන්න ගමන්. එතකොට ඒ කලින් වඩලා තිනවන නම් මේ විදිහට Tamanට ඒ එකපාරට මේකේ පත් වෙලා එන. එතකොට අපි බලන්න ඕනේ මේකෙන්. අපි ධානයට ගිහිල්ලා ඉන්නවාම කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන කොටස් හත සහිත වූ ඕනම සමාධියක්. ප්‍රථම ධාන වේවා, ဒုတိය ධාන වේවා, තෘතිය ධාන වේවා, චතුර්ථ ධාන වේවා ඕනම සමාධියක් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට ඒ සමාධියේදී අපි අර සංඥා කොටස් මේ යම් යම් ආකාරයකට අපි බලමු. ඒ වැලීමෙන් අපිට යන්න පුළුවන්. ඉතින් මට රූපය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මම මේ රූපේනේ අල්ලගෙන හිටියේ, මේ ජරා ශරීරේනේ අල්ලගෙන හිටියේ කියලා කල්පනා කරලා කෙනෙකුට මාර්ගඵලයටපත් වෙන්න පුළුවන්. එතකොට මගේ මේ වේදනාවනේ මාව අල්ලගෙන හිටියේ කියලාපත් වෙන්න පුළුවන්. එතකොට අර එකක්කේ කියලා මම කියන්නේ නැහැ. මොකද මේ පතේ අනු තමයි සිද්ධ වෙන්නේ.
ආසරේ දත්තන් සංඝ එක්තරාන්සි මතකලා හිටින් එක්තරාන්සි අපි මල දකින්න කියන එක අපි
දකින්නේ ඒක සංඥාව, ඒක රූපයක් නෙමෙයි, ඒක සංඥාව නේද? තමන්ගේ මනසින් දානවා එකක්. අරකය මලක් කියන එක අපිට හඳුන්වලා දීලා තියෙන්නේ කොහොමද මලක් කියලා කියන්නේ මුලින්ම මුලින්ම මලක් කියලා කියන්නේ කොහොමද කියලා කල්පනා කරා බලන්න එක්කෝ අම්මා පෙන්නවා එක්කෝ තාත්තා පෙන්නවා මල පොඩි එකා බලාගෙන හිටියා දැන් ඒකත් නිකන් කියන්න පුළුවන් වුණා මල ඔන්න වචී සංකාරයක් ආවා වචී සංකාරයක් ඇවිල්ලා දැන් ඊට පස්සේ හැබැයි අම්මවත් තාත්තවත් ඔය මල පෙන්නුවේ නැහැ මන් දන්නේ මලක් තියෙනවා කියලා ඒ මල පෙන්නුවේ නැහැ අම්මා තාත්තා පෙන්නුවේ නැහැ එහෙම එකක් ගැන. මේ පෙන්නුවේ ওই જાති එක. දැන් මේක දැක්ක ගමන් මලයි කියලා දැම්මේ මම. මගේ සංස්කාර පුරුද්දෙන් අරවාගේ හැඩයක් තියෙනවා. දැන් අපි හිතමු මේකට ස්ටූල් එකයි කියලා කියනවා කියලා. ඒතර මේකට ස්ටූල් එකයි කියලා අම්මා තාත්තා කිව්වේ නැහැ. අම්මා තාත්තා කිව්වේ මේ මේ විදිහ කකුල් හතරක් එකක් හරි එකක් තියෙනවා. ඒ වගේ මේ වගේ එකක් දැක්ක ගමන් මගේ සංස්කාර ස්කන්ධයේ විසින් ගන්න හදන ස්ටූල් එක. කියලා හදන. ඒතකොට නාම රූපේ තමයි මේ කතා කරන්නේ. නාමෙත නාමයෙන් නැති වෙච්ච මේකක් තමයි.
එතකොට දැන් අපි හිතුව අපි දැන් පුතුව දැකන පුතු එක සංඥාව. මල දැක්ක එක සංඥාව. මෙයා දැක්ක එක සංඥාව. එහෙම කියලා හිතුවත් සාමාන්‍යයෙන් ටිකක් අර ඇදෙන ගතිය කපා ගන්න පුළුවන් නේද?
සංඥාවක් කියලා කිව්ව පළියටම ඒක ඉවරයක් වෙන්නේ නැහැනේ. මේ සංඥාව මට සුඛද නැද්ද දුකද කියන එක අනුව තමයි වැඩේ සිද්ධ වෙන්නේ. මේ සංඥාවට කොච්චර අගයක් මම දෙනවද කියන එක අනු සංඥාවට මම කොච්චර අගයක් පවරනවද සංඥාව නිසා මම වේදනාවට කොච්චර අගයක් පවරනවද අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන මම මෙන්න මේකට අගයක් දෙනවා ඒක සංඥාවයි කියලා හඳුනාගත්ත පළියට ඉවරයක් වෙන්නේ නැහැ
අද මේ සංඥාවට ඇලෙන්න බැලිම් විදියට
ඉස්සෙල්ලා එච්චර දුර යන්නේ නැතුව රූපයයි වේදනාවයි හොඳට බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. හුඟ දෙනෙකුට වැරදිලා තියෙන්නේ අපි හිතනවා මේ රූපේ නෙමෙයි ප්‍රශ්නේ. වේදනාව නෙමෙයි ප්‍රශ්නේ. මට ප්‍රශ්නේ තියෙන්නේ සංඥා. මට ප්‍රශ්නේ තියෙන්නේ විඥානෙ. ඔන්නෝම අපි සිතිල්ලක් තියෙනවා. මානිය නිසා අපිට ඕක ඇති වෙන්නේ. මුලින් කල්පනා කරන්න මට තේරෙන්නේ නැති එක රූපයයි කියලා හිතන්න. හොඳට හිතන්න මට තේරෙන්නේ නැති මං තේරුම් අරගෙන නැත්තේම රූපයයි කියලා හිතන්න. චිත්තේ නම් අන්න පුළුවන්. Tamanṭa notheerana deyak allala kalpana karanta ekak. Nitheerama theerana deya kalpana karanna. Me jara shariraya mama allagatte. Me rūpeni allagatte. Meka saññāva dallagatte. Me rūpemai allagatte. Kabalikara āhārayemai allagatte. Hondata kalpana karanna. Nitheerama hitanna me dharmi tathāgatayan wahanse hari lassanta sarala karala dīla thiyenne. Etakota meka තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව අපි හුඟක් වෙලාවට ගමන් කරනවා මේ තේරෙන්නේ නැති ධර්මයකට විඥානේ පරමං කියනවා විඥාන විඥාන විඥානේ කියන්නේ ඉස්සෙල්ලා මම රූපේ තේරුම් අරගෙන ඉන්නේ ඒක තමයි මම අල්ලගෙන ඉන්නේ කියන එක තේරුම් ගන්න අපි හැමෝම මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ හැම එක්කෙනෙම කියනවා නම් මම විඥානේ නම් පතල නෙමෙයි මම මෙතනට ආවේ කියලා මේ කියන්නේ රූපේ පතල නෙමෙයි මම මෙතන ආවේ කියලා ඒක අමෝලික බොරුවක් අසූචි ගොඩ පතාගෙන ඇවිල්ලා තියෙන අපි අසූචි ගොඩ ගැන තමයි පුළුවන් තරම් කල්පනා කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ. එතකොට බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා නම් අපිට පුළුවන් දැන් මුති මං රූපය ගිහිල්ලානේ තියෙන්නේ මං රූපයක් ගැන කතා කරන්නේ නැහැ. දැන් මං කල්පනා කරන්න ඕනේ මගේ තියෙනා වූ ඒ වේදනාවන් සංඥාවන් මේ කොටස ගැන. තේරෙන දේ බලන්න උදේ. තේරෙන දේ, පේන දේ. එතකොට මේ පේන දේ කල්පනා කරන්න මට තේරිලාම නැති දේ මේකමයි කියලා කල්පනා කරා. බැරි වෙලාවත් මම හිතුවොත් මටත් එහෙම එකක් වුණා. මට එක කාලයක් තිබුණා දැන් මම දුක්ඛය කියන එක දන්නවා කියලා. යම් ආකාරයකට මගේ මනසපත් වෙලා මං ඊළඟට සත් වෙලා ඉන්නකොට මට හිතුණා මම දුක්ඛය දන්නවායි කියලා. දුක්ඛය තේරෙනවායි කියලා. ඒක රාතන් වහන්සේ කිව්ව දරුවා අපිට දුකින් භාගයක්වත් අවබෝධ වෙලා නැහැ කියලා. එතකොට දැන් අරම හිතන කාලේ මගේ ඉස්සර හොඳට සමාධිය ඇතුළතු අර මම දුක්ඛය දන්නවයි කියලා හිතුවාම උන් මගේ සමාධිය බැහැලා ගිහිල්ලා. ඒ ඉතින් දන්නවනම් මොකද්ද ඉතින් කරන්න දෙයක් නැහැ. රාතන් වහන්සේ අරම කිව්වාම දුක්ඛ විභාගයකට ආවොත් වෙන නැහැ කියලා. ආන්න අලුතින් බලන්න ගත්තා. ජාතිය දුකද ජරාව දුකද කියන්නේ. ආන්න එතකොට තවත් වැඩි. උන් නෝකයි අපේ ප්‍රශ්න. පොඩ්ඩක් දුර ගියාට පස්සේ හිතනවා හරි තමයි මං දැන් හපන. මං ඇවිල්ලා දක්ෂයක්. මම මෙහෙමයි. මගේ සමාධිය තියෙනවා මෙහෙමයි. නැත්තේ නෑ සමාධිය තියෙනවා තමයි. මට පස්සේ අපි මුල අමතක කරමු. දුක්ඛය දැන් ඉතින් මට ගලව ගන්න පුළුවන් කියලා හිතමු. එතකොට ඇත්තම කියනවා ඉතින් ඒ පෙන්වන්න පුළුවන් ඒ කාලේ ඉතින් මට ධර්මීය අනුව පෙන්වන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කිව්ව දේ. එතකොට මට මේ දුකෙන් තුනෙන් එකයි අවබෝධ වෙලා තියෙන්නේ. තුනෙන් එකක් කියන්න පුළුවන් මේ ධර්ම කාරණා එකහු ගොල්ලා බෙදලා ගත්තනම් තුනෙන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් තාමත් කියන්නේ නැහැ දුකෙන් භාගයක භාගයකට අවබෝධ වෙලයි කියලා කියනවා මිස භාගෙන් එහා පැත්තට අවබෝධ වෙලයි කියලා කියන්නේ නැහැ. ඒ තරම් මේ දුකේ ගැඹුරුයි. අනන්ත කාලයක් අපි ජීවත් වෙනකොට අනන්තව අපි දුක් විඳලා තිනවා. අනන්තව කම්මපතයන් හදලා තිනවා. ඉතින් මේවයි දුක්ඛ ස්කන්ධය සම්පූර්ණයෙන් අපිට තියෙනවා. පුන පුනා දුක්ඛේ බලන්ට උනේ. පුන පුනා දුක්ඛ සමුදය බලන්ට උනේ. පුන පුනා දුක්ඛ නිරෝධය බලන්ට උනේ. මේකයි. තේරෙන කොටසම ගන්න. නොතේරෙන කොටස ගැන සටන් කරන්න යන්න එපා. හිතන්න එපා. ওই නොතේරෙන කොටස තමයි මගේ ප්‍රශ්නේ කියලා කොයි වෙලාවකවත් හිතන්නේ. නොතේරෙන කොටස නෙමෙයි ප්‍රශ්නේලා තියෙන්නේ. මේ තේරෙන්න ගන්න පුළුවන් මේ සරල වූ මේ රූප කොටස සරල වූ වේදනා කොටස මේ දෙකත් සරලයි කියනව නෙමෙයි මම අර පැත්ත පැත්තකට දාන්න හොඳ ඉහළ සමාධියක් ඇති වෙන්න පටන් ගත්තට පස්සේ අරව අවබෝධ වෙලා ඉහළ සමාධියෙන් අවබෝධයෙන් තොරව නෙමෙයි අවබෝධ වෙලා අරක ඇති වුණාට පස්සේ අන්න ඒ කොටස කල්පනා කරන්න පටන් ගන්න ඕනේ.